ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
මේ සතිය ආරම්භ වෙද්දිත් පසුගිය ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් ප්‍රවෘත්ති කිහිපයක් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු 5 වෙනිදාට යෙදලා තියෙන එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් පවතින ඡන්ද උණුසුම, එවැගේම මැතිවරණ කොමිසමේ තීරණ, ඒත් එක්කම මේ කොරෝනා වසංගත කාල සීමාවේදී කොහොමද මැතිවරණය පවත්වන්නේ සඳහා වන සෞඛ්‍ය නිර්දේශ ඇතුළු නිර්ණායක මේ සම්බන්ධව විශේෂිත කතාබහක් ඇහෙනවා. ඒ විතරක් නෙමේ, බන්ධනාගාර ප්‍රතිසංශෝධන කටයුතු, පාස්කු විමර්ශන කමිටුව, මේ වගේ ක්ෂේත්‍ර තුලිනුත් අපිට අලුත් තොරතුරු මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව සවිස්තරාත්මක විග්‍රහයටයි අදත් සම්බන්ධ වන්නේ. ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යාවයට සුපුරුදු ලෙසින් සෝදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, සුබෝදැසනක්, අයිබෝවන්.
අයිබෝවන්, සුබෝදැසනක් දිල්රුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡාවට ලක් කරමු මේ මැතිවරණය සම්බන්ධ වන තතුවෙත්ති. අපි දැක්කා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ඊයේ සහභාගී වුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා. එහිදී අදහස් කිහිපයක් ඔහු පළ කරනු ලැබුවා. විශේෂයෙන්ම මැතිවරණ පැවැත්වීමේ කාල සීමාව, එතකොට මැතිවරණය සම්බන්ධව ඡන්ද ගණන් කිරීමේ කටයුතු සම්බන්ධව තියෙන සූදානම සහ තීන්දුව තීරණ සම්බන්ධව. මම කැමති ඒ සම්බන්ධව ඒ මහතා සඳහන් කරපු විස්තර පළමුවෙන් සාකච්ඡා කළේ අනතුරුව මැතිවරණේ පසු සාකච්ඡාවලට එළමෙන්න.
ඔදිටුක්ෂය, මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඒ වගේම මැතිවරණ නීති සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වන්න නියමිත වෙලා තිබුණා. ඒ අතරින් එක සාකච්ඡාවක් තමයි ඊයේ මහනුවරදී පැවැත්වුණේ. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ මහින්ද දේශප්‍රිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්, ඒත් එක්කම මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ මෙවැනි අය ඒ සඳහා සහභාගී වෙන නියමිත තිබුණා. එහිදී විශේෂයෙන්ම මැතිවරණය පවත්වන වෙලාව වැඩි කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් තිබුණා. ඒ පිළිබඳවත් ඊයේ සාකච්ඡාවේදී සාකච්ඡා කරනවා කියලා සඳහන් වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරපු ප්‍රශ්න කිරීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ 25 වෙනිදා, මේ මාසේ 25 වෙනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මුණ ගැහෙනවා. එහිදී තමයි අවසාන තීරණයක් අරගන්නේ කියලා. ඒ කියන්නේ මේ ඡන්දය ප්‍රකාශ කරන වෙලාව වෙනදා හවස 4ට අවසන් වුණා. මෙවර හවස 5 දක්වා ඒ කාලය දීර්ඝ කරනවාද, ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරනවාද, මෙවැනි තීරණ 25 වෙනිදා අරගන්න බව සඳහන් කළා. ඒත් එක්කම මැතිවරණය පැවැත්වන්න නොහැකි වන තත්වේ කාරණා මතු වුණොතින් හැර මැතිවරණය පවත්වන බව ඔහු සඳහන් කළා. නමුත් 5 වෙනිදා මැතිවරණය පවත්වන කංගිකියා විනිශ්චය බවත් ඔහු සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම 25 වෙනිදා මැතිවරණ කොමිසම රැස් වෙලා ඒ පිළිබඳව තීරණ සඳහන් කරන බව තමයි ඔහු කිව්වේ.
තාමත් ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාව කතා කරගෙන යනවා. සම්පූර්ණ තීරණයක් ගන්න වෙන්නේ කාලේ දික් කරනවාද ඡන්ද ඒ කාලයේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව මේ 25 වෙනිදා රැස් වුණාට පස්සේ. අපිට දැනට නිශ්චිතව තීරණය කළා තියෙන්නේ 5 වෙනිදා ඡන්දේ තිබ්බොත් ඡන්ද ගණන් කරන්නේ 6 වෙනිදායි කියන එක විතරයි.
හොඳයි, ඒත් එක්කම මේ අපිට තොරතුරු දැන ගැනීමට පුළුවන් මීළඟට අර ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ නිලධාරීන් අතර පැවතුණු හමුව පසුගිය සතියේදී. මට මතක විදිහට බදාදා වගේ දවසක තමයි මේක පැවතුනේ. එතනදී ජනාධිපතිවරයාත් මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් අතර මොන වගේ කාරණාද හුවමාර වෙලා තිබුණේ?
ඔව්, සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙනවා කියලා තමයි ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමා මේදී අවධාරණය කරේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගේම කොමිසමේ සාමාජිකයින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හම්බ වුණා. COVID-19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරලා තියෙනවා. එවැනි පසුබිමක අපේ රටේ ඉතිහාසයේ පැවැත්වෙන පළවෙනි මැතිවරණය මේ බව ජනාධිපතිතුමා අවධාරණය කළා. සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කරගන්න රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. මාස කිහිපයක් අනුගමනය කරපු සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉස්සරහට අරගෙන යන නිසා මේ තත්ත්වය ගැන ජනතාව අවබෝධයෙන් සිටින හින්දත් කිසි ගැටලුවක් නැතුව මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා මැතිවරණ කොමිසමට පෙන්වලා දුන්නා. මැතිවරණ කොමිසම පැත්තෙන් මැතිවරණ රාජකාරිය සඳහා එන නිලධාරීන්ගේ අනිවාර්ය සහභාගීත්වය තහවුරු කරන්න නෛතික පදනමක් සකස් කිරීමේ වැදගත්කම මැතිවරණ කොමිසම මේ සාකච්ඡාවේදී පෙන්ලා දුන්න. විශේෂයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කරන්න ඕන කියලත් සභාපතිතුමා කිව්වා. මහජන රැඩි වලට සහභාගී වෙන සංඛ්‍යාව නිවෙස් වලට ගිහිල්ලා කරන ප්‍රචාරණයේදී සෞඛ්‍ය ආරක්ෂාව ගැන සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණේ සාර්ථක කරගන්න උපකාර වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. මැතිවරණ කාල සීමාව ඇතුළේ ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරලා තියෙන COVID-19 මාර්ගදර්ශන නිර්දේශ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නා. මේ කාරණා තමයි වැඩි වශයෙන් මෙහිදී අවධානයට ලක්ුණේ.
ඔදන් එතකොට මේ මැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වීමට නියමිත කවදාද?
ඔව්, ඒක බොහෝ විට අද රාත්‍රියේ අද මධ්‍යම රාත්‍රියේ ගැසට් කිරීමට නියමිතයි කියලා වාර්තා වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ කාරණය මතු කළේ. මැතිවරණයේ පවත්වන්න අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් කරලා තමයි මේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඒක අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
හොඳයි, ඒත් එක්කම තවත් කතා බහක් තියෙනවා නේද මනෝජ්, මේ මැතිවරණ කාර්යාල පිහිටවීම හා සම්බන්ධව. දැන් අපි දැක්කා යම් සාකච්ඡාවක් පවත්වුණා විවිධ පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විතව මැතිවරණ කොමිසමත් එක්ක. මේ පක්ෂ නියෝජිතයන් මාදුටුවයින් අනතුරුව යම් අදහස් පළ කිරීම සිදු කරලා තිබුණා විවිධ මාධ්‍ය ඔස්සේ. මැතිවරණ කාර්යාල පිහිටවීම සඳහා සහ මැතිවරණ කාර්යාලවල නාම යෝජනා අංක ප්‍රදර්ශනය කිරීම සඳහා සිදු කරපු ඉල්ලීමට මැතිවරණ කොමිසමෙන් යම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ කියලා, මේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ කියලා. දැන් මේ සාකච්ඡාවේ ඉදිරි පියවර මොකක්ද? මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම යම් තීරණයක් ගන්නට නියමිතයිද, නැත්නම් ඒක සිදු වෙන්නේ නැද්ද? මොකද තත්වය?
ඔව්, දැන් මේ වෙලාවේ පවතින ප්‍රායෝගික වාතාවරණය පිළිබඳව සලකා බලලා තමයි මේ නිර්දේශය මතකම මේ තීරණ ගන්න කියන ඉල්ලීම කළේ. පසුගිය බදාදා තමයි දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර මේ සාකච්ඡා පැවැත්ුණේ. තමන්ට විශේෂ කාර්යාල ආරම්භ කරන්න, එහි මනාපංක ප්‍රදර්ශනය කරන්න යම් අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම කළේ. මැතිවරණ නීතියට අනුව ඒ සඳහා ඉඩක් ලබා දෙන්න බෑ කියන කාරණය මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කරලා තියෙනවා. ආරංචි වෙන විදිහට මහින්ද දේශප්‍රිය කොමිසමේ සභාපතිවරයා මේ ප්‍රායෝගික තත්වයත් එක්ක ඊට යම් ආකාරයේ ඊට ප්‍රස්තාවක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව අදහස් දක්වුවත් අනිත් සමාජිකයින් ඊට විරුද්ධ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අපි දැක්කා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වෙච්ච පැපරණ සංවිධානයක් මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යලිත් යොමු කරලා තියෙනවා. දේශපාලන පක්ෂත් ඒ පිළිබඳව ඉල්ලීම් කරලා තියෙනවා. වෙනද වගේ රිසිසේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිද්ධ කරන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ කාලය. ඒ හින්දා තමයි දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ට තමන්ගේ මනාපාංකේවත් ජනතාව අතරට අරගෙන යන්න මේ ඉඩ ලබා දෙන්න කියන ඉල්ලීම කළේ. සමහර විට ඉදිරිදී සඳහා ඉඩක් ලැබේවි. කොමුණත් මේ සාකච්ඡාවේදී නම් ඊට පැහැදිලි එකඟතාවයක් හිමි වෙලා තිබුණේ නැහැ.
දැන් මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රධාන පෙළේ පක්ෂවල තියෙන සූදානම කුමක්ද? ඔවුන්ගේ මත මොනවාද මේ අවස්ථාවේදී? අපි දන්නවා මේ වෙනකොට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තාමත් ඒ ප්‍රශ්නය විසඳිලා නැහැ. දෙගොල්ලෝ වෙන වෙනම තරඟ කරනවා කියලා තමයි කියන්නේ. එතකොට ජාතික ජන බලවේගය විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාදාමය කොයි ආකාරයෙන්ද? මේ කාරණා දිහා බැලුවහම මේ සතිය වෙනකොට අපිට දකින්නට තියෙන සුවිශේෂතා මොනවද මනෝජ්?
විශේෂයෙන් දිර්ලක්ෂීය වගේ මේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකම පක්ෂය කණ්ඩායම් දෙකක් විදිහට මැතිවරණයට ඉදිරිපත් වීමත් එක්ක මැතිවරණ වේදිකාවේ ප්‍රධානම ඉලක්කය විදිහට ආණ්ඩුවට එමන් නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට එල්ලවන පීඩනය ටිකක් අඩු වෙලාද වගේ හැඟීමක් දැනෙනවා. විශේෂයෙන්ම පක්ෂ දෙක තමන්ගේ මතවාදී අදහස් හුවමාරු කරගනිමින් ඉන්න තත්ත්වයක් තිබෙන්නේ. සමගි ජන බලවේගය මේ ඡන්දෙ දිනන්නේ සිරිකොත අල්ලන්න වගේ අදහසක් එක්සත් ජාතික පක්ෂය මතු කරනවා. ඇත්තටම සමගි ජන බලවේගයේ පිළිබඳව අදහස් මතු කරනවා. ඊළඟ ඡන්දෙන් ලැබෙන ජයග්‍රහණයත් එක්ක සිරිකොතේ බලයක් තමන්ට හම්බ වෙනවා කියලා. ඒ අනුව ඒ කණ්ඩායම් දෙක ප්‍රතිවිරුද්ධ මත පළ කර ගැනීමත් එක්ක ආණ්ඩුවට මේ ඡන්දයේදී එල්ලවන ප්‍රතිරෝධය ටිකක් අඩු වෙලා තියෙනවා වගේ ස්වරූපයක් පේන්න තියෙනවා. මොකද ඔවුන්ටත් අභ්‍යන්තරය විසඳ ගන්න තියෙන කාරණයක් තියෙන නිසා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තනොත් මේ ඔවුන්ගේ රජයක් යටතේ ආයිමත් ජන ජීවිතය කොවිඩ් තත්ත්වයෙන් මුදා ගන්නකම් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන බව ජනතාවට යම් පොරොන්දුවක් ලබා දෙමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ පක්ෂයේ විදියට අදහස් පළ කරමින් විශේෂයෙන් පහුගිය ආණ්ඩුව කාලේ ඇති කරපු ස්වාධීන කොමිෂන් සභාවලට ඒවායේ ස්වාධීනත්වයට ඇතිවන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා 19 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමේ අවශ්‍යතාව ජනතාවට කියමින් ඉන්නවා. ඒත් එක්කම එකම කණ්ඩායමක පිරිසක් ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ බලය හෙබෙව්වේ නැත්නම් මතුවන තත්ත්ව පිළිබඳව ජන මේ මැතිවරණ වේදිකාවේ අදහස් දක්වමින් ඉන්නවා. ඒත් එක්කම ජාතික ජනබල වේගය පක්ෂයක් විදිහට තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක ඉදිරියට යමින් මේ ප්‍රධාන කණ්ඩායම් දෙක අතීතයේ කරපු කාරණා අනාගතයේ රට සංවර්ධනය කරන තැනට ගෙනියන්න අපහසු බව දක්වමින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් ඉන්නවා. ඉතින් තවමත් එතරම් උණුසුම් නොවුනත් මැතිවරණ ව්‍යාපාරයට මේ සියලු පක්ෂ අවතීර්ණ වෙලා අනාගතයේදී තමන්ගේ කණ්ඩායම් මොනවද කරන්න කියන මතවාද දේශපාලන වේදිකාව හරහා ජනගත කරමින් ඉන්න කාලයක් මේ කාලය.
හොඳයි, එහෙදී මේ වත්මන් නගමැතිවරයා මේ වෙද්දී මේ සම්බන්ධයෙන් පළ කරපු අදහසක් එකතු කරගන්නට මම කැමති. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන නියෝජනය කිරීමෙන් වත්මන් නගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සංවර්ධනය කඩා වැටලත් කියන කාරණාව පිළිබඳව දෝෂාරෝපණයක් නගනවා පැවති ආණ්ඩුවට.
උන්වහන්සේලා දන්නවා 2015 පස්සේ එපෙක් විච්ච රටේ සංවර්ධනය සම්පූර්ණ නැහැ. අපි එදා වරායන් හදලා ගුවන් තොටුපළවල් හදලා අධිවේගී මාර්ග හදලා චර යෝජනා ක්‍රම හදලා අවසානයේ මේ ආණ්ඩුවම අපි හදපු වරාය පිටරටද වික්ක අක්කර 1000 ගණනක් පිටරට සමාගම් වලට දුන්නේ. මේ රටේ පොළොවේ භූමියේ අයිතිය තියෙන්නේ ඔබට, මේ දරුවට. අනාගතයේදී ඉතිරෙන්න ඉන්න අපේ දරුවන්ට මේ රටේ ආණ්ඩුව ඇවිල්ලා තමන්ගේ භූමිය විකුණා දානවා නම් ඒක මම හිතන්නේ මහා අපරාධයක්.
එතකොට හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා 19 වැනි සංශෝධනය හරහා හිටපු ආණ්ඩුව විදිහට කොමිෂන් සභා රැගෙන ඒම පිළිබඳව යම් අදහස් දැක්වීමක් පළ කරලා තිබුණා. කොමිෂන් සභා පිහිටවීම යටතේ මැතිවරණ කොමිෂන් සභා පිහිටවලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න උත්සාහ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ කොමිෂනට බලපෑම් කරනවා කියලා තමයි හිටපු අගමැතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ කියන්නේ.
මැතිවරණයක් ගෙනියන්න අද තියෙනවා මැතිවරණ කොමිසම කියලා. විශාල තර්ජනයක් මේ පොහට්ටුවෙන් ඇවිල්ලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්ට බයිනෝ, කූල් මහත්තයාට බයිනෝ, ප්‍රසිද්ධියේ බොරු චෝදනා අරගෙන. ඇයි මේකට බලපෑම් කරන්න? ජූනි මාසේ ඡන්දෙ තියන්න ඕනේ වුණේ. මොකද දැන් ආර්ථිකය කඩාවැටෙන නිසා. එහෙනම් ක්‍රමානුකූලව මේකේ ස්වාධීනත්වය නැති කරන්න ඉන්නේ. දැන් බලන්න පොලිස් කොමිසමට මොකද වෙලා තියෙන්නේ? පොලිසිය නියම වැඩ කොටසක් බාර දෙන්නේ නැහැ. දැන් බලන්න රජ්‍ය සේවා කොමිසමට මොකද්ද සිදුවෙන්නේ? ඒගොල්ලෝ මාරු කරන්න බැරි නම් එක එක හමුදා නිලධාරීන් ගේනවා. ඒ අයට බාර දෙනවා. කාර්යසාධ බලකායක තියෙනවා. අපේ හමුදාව, අපේ රණවිරුවන් ඒගොල්ලෝ හොඳයි ඒ සටන්හා අදාළ වැඩ කටයුතු වලට. ඒ ටික එයාට බාර දෙන්න ඕනේ. ඒත් රටේ පාලනය ගෙන යන ඒ වැඩ කටයුත්ත රණවිරුවන්ට කරන්න බෑ. ඒක අපි දැනගන්න ඕනේ.
එතකම අපි සලකා බලමු මනෝජ් මේ උතුරු පැත්තේ කොහොමද මේ ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දන්නවා දෙමළ පක්ෂ මූලික කරගෙන තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම TNA එක ද්‍රවිඩ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය කොහොමද, ඔවුන්ට තියෙන ජනතා කැමැත්ත, ජනතා ප්‍රසාදය කොහොමද උතුරු නැගෙනහිර පැතිවල මේ වෙනකොට. ඒ වගේම තවත් විශේෂිත කතාවක් අපිට පසුගිය සතියේදී දකින්නට ලැබුණා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයා, ඒ වගේම LTT සංවිධානයේ හිටපු සන්නද්ධ නායකවරයෙකු විදිහට කටයුතු කරපු පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ප්‍රවිෂ්ඨ වුණු කරුණ අම්මාන් මේ වෙනකොට වෙනම දේශපාලන පක්ෂයකින් පෙනී සිටිනවා ද්‍රවිඩ මහසභා පක්ෂය යනුවෙන්. ඔහු එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා මේ පොලිස් නිලධාරීන් ඝාතනය සම්බන්ධව. ඔහු මේ LTT සන්නද්ධ කණ්ඩායමට ඇතුළත් වෙලා සිටින කාලයේදී ඔහු සිදු කළාය කියන ප්‍රකාශය. මේකත් ජන සමාජයේ කලබන්නට සමත් වෙලා තියෙන වගේ අපි දකිනවා විවිධ මාධ්‍ය ඔස්සේ පළවන අදහස් වලින්. මේකත් එක්ක මොකක්ද මේ දෙමළ පාර්ශ්වයන් වල මේ වෙනකොට තියෙන සූදානම, ආන්දෝලනාත්මක කාරණා සහ ඔවුන්ගේ මේ උත්සාහය කොහොමද මෙවර දෙමළ ජනතාවගේ මනාපය දිනා ගැනීම ඉදිරි මහමැතිවරණ ඉලක්ක කරගෙන?
ඔව්, දැන් පසුගිය මැතිවරණ කිහිපයේම දෙමළ ජාතික සන්ධානය විශේෂයෙන් උතුරු පළාතේ ලබාගත් ප්‍රතිඵලය පිළිබඳව අපිට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. ඒක සමහර ලාවට 70% ඉක්ම වූ 80% ඉක්ම වූ ප්‍රතිඵලයක් හැටියට තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ වෙන විටත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ පක්ෂ උතුරු නැගෙනහිර පළාත්වල මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරනවා. එම්මේ සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා දැන් මේ පාර වෙනදටත් වඩා උද්‍යෝගයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට තියෙනවා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. මොකද කොවිඩ් තත්ත්වයත් එක්ක යම් ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් තියෙයිද කියන තත්ත්වයක් සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන විදිහට ඒ උනන්දුව ටිකක් වැඩි බව ඔවුන්ගේ පාර්ශවයෙන් සඳහන් කරනවා. උතුරෙත් තාම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වුණ පමණයි. ඒ හින්දා ඒ තරම් දැඩි උණුසුමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කරුණාම්මාන් කරපු ප්‍රකාශයත් එක්ක උතුරේ දකුණේ යම් දේශපාලන වේදිකාවේ කැළපිලි ස්වභාවයක් පෙන්නුම් කළා පෙරේද දිනේ. නමුත් ඊයේ දිනේ වන විට එය ඊතරම් ඉස්මත නොවුණු තත්වයක් දකිනවා. නමුත් ඒ ප්‍රකාශය ටිකක් බරපතල විදිහට ඇතැම් සංවිධාන අරගෙන තිබුණා අපි දැක්කා. කාර්තිව පළාත්පාලන ආයතනයේ සභාපතිවරයා කරුණාම්මාන් සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි කරුණාම්මාන් COVID-19 වසංගතයට වඩා භයානකයි කියන ප්‍රකාශය. ඒකට කරුණාම්මානුත් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණා ඔව් ඒක ඇත්ත, Taman කොරෝනා වලට වඩා භයානකයි. මම LTT සංවිධානයේ ඉඳද්දී අලිමංකඩ කඳුරේ හිටපු හමුදාවේ 2000-3000 අතර පිරිසක් එකරෙයින් ඝාතනය කළා. ඒ වගේම කිලිනොච්චි වලදී ඊට වඩා ප්‍රමාණයක් මරා දැමුවා. ඒක කොරෝනා වෛරසයෙන් ලංකාවේ මැරුණු ප්‍රමාණයට වඩා වැඩි කියලා සඳහන් කළා කියලා. ඉතින් මේ ගැන අපි දැක්ක මාගකණ්ඩි සුගත්ත හාමුදුරුව ප්‍රකාශයක් කරා. පොලිස් ප්‍රතික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ කාර්යභාරයක් දැන් පැවරෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. පාස්කු ප්‍රහාරයට වඩා බරපතල මනුෂ්‍ය ඝාතනයක් කරුණා සිදු කරා කියලා තියෙනවා. ඒ ගැන ඔහුම ප්‍රකාශයක් කරලා තියෙනවා, ඔහුම පාපොච්චාරණය කරලා තියෙනවා. අලිමංකඩ විතරක් නෙමෙයි, අරන්තලාවේ භික්ෂු ඝාතනය, නැගෙනහිර මායිම් ගම්මාන වලට පැනලා අහිංසක මිනිස්සුන්ට කරපු හිරිහැර සහ ඔවුන් කපා කොටා ඝාතනය කිරීම, මේ සම්බන්ධයෙන් දැන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා උන්වහන්සේ ඉල්ලීමක් කළා. ඒත් එක්කම පාර්ලි චම්පික රණෝක හිටපු අමාත්‍යවරයාත් ඌ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය මතු කරා. තවත් දේශපාලනඥයින් අදහස් පළ කළා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායකවරයා වෙන විදිහකට මේක විග්‍රහ කරා. එහිදී ඔහු කිව්වේ මේ රාජපක්ෂ කඳවුරත් එක්ක සම්බන්ධව කටයුතු කරන කෙනෙක් කරුණාම්මාන්. මීට කලින් ඔහු ජාතික ලයිස්මෙන් පාර්ලිමේන්තුවට ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ධුරයක් දැරුවා. ඒත් එක්කම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරා. ඒ හින්දා මේ කරන්නේ එකම මෙහෙයුම දකුණේ ඡන්ද ලබා ගන්න උතුරේ LTT ත්‍රස්තවාදීන් මැරුවා කියන එක දකුණේ කියනවා වගේම උතුරේ දෙමළ ඡන්ද ලබා ගන්න දකුණේ සොල්දාදුවන් මැරුවා කියන එක මේක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා කියලා විග්‍රහයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා සඳහන් කරලා තිබුණා. ඉතින් මෙවැනි කාරණා යද්දී කරුණාම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් කියලා එහෙම නැත්නම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් විදිහට මෙවර ඉදිරිපත් වෙනවා කියලා බොහෝ දිනක් මතපල කරා. ඒකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාර්යවසම් අදහස් දක්වමින් කියලා තිබුණා. ඔහු තරග වදින්නේ Tamanගේ කණ්ඩායමෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නෙවෙයි. කරුණාම්මාන් මෙවර තරග වදින්නේ ඔහුගේ දේශපාලන පක්ෂයක් වන ද්‍රවිඩ මහා සභා පක්ෂයෙන්. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රතිපත්ති වලට අනුගත වෙන්න පුළුවන් පිරිස් පමණයි තමන්ගේ සන්ධානයට එකතු කරගෙන තියෙන්නේ. තමන්ගේ සන්ධානය දේශද්‍රෝහී න්‍යාය පත්‍ර වලට අනුගත වෙන පිරිස් එක්ක කටයුතු කරන්නේ නැහැ කියලා සාගර කාර්යව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කරලා තිබුණා. කරුණාම්මාන් කරපු ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සිද්ධ කරේ අතරේ.
මීළඟට අවධානය යොමු කරමු විවිධ විමර්ශන කමිටු හරහා මේ වෙනකොට අපිට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන්. පළමුකොටම දැනගැනට කැමති මහ බැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව විමර්ශනයට පත් කරලා තියෙන කමිටු හරහා හෙළිවෙමින් තියෙන තොරතුරු හයිලයිට් එකක් විදිහට, විශේෂිත කාරණාවක් විදිහට, කැපිපෙනු කාරණාවක් විදිහට පසුගිය සතියේදී අපි දැක්කා. මේකට මූලික චූදිතයෙකු බවට පත් වෙලා සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා තියෙනවා කියන කාරණාව. ඒකත් එක්ක මේ මහ බැංකු බැඳුම් කර නඩුව මේ විමර්ශන කමිටුව හරහා හෙළිවෙන තොරතුරු පිළිබඳව නැවතත් සමාජයේ කතාබහ වෙන්න පටන් ගත්තා. පසුගිය සතියේ සිදුණු සුවිශේෂී හෙළිදරව් වීම මොනවාද?
විශේෂයෙන්ම මේ මහ බැංකු බැඳුම් කර වංචා සිද්ධියට අදාළව ගොනු කරලා තියෙන නඩුවේ පළවෙනි විත්තිකරු විදියට නම් කරලා තියෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම අර්ජාන් ඇලෙක්සැන්ඩර් විදිහට වෙනස් කරගෙන තියෙනවා කියලා පෞගේ සතියේ මේ පිළිබඳව විමර්ශනය කරන ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් වුණා. මේ හෙලිදරව්වත් එක්ක අර්ජුන් මහේන්ද්‍රන් ගැන වැඩි සමාජ අවධානයකුත් යොමු වෙලා තිබුණා. මේ විත්තිකරු වෙනත් නමක් ආරූඪ කරගෙන තියෙනවා කියලා ජාත්‍යන්තර පොලිසිය වාර්තා කරපු බව නීතිපතිවරයා පෞගේ 16 වෙනිදා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මහබැංකුව භාණ්ඩාගාර බැඳුම් කරන කුත්තිමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවෙන අන්දමින් මහපරිමාණ වංචාවක් සිදු කිරීම ගැන අපේ රටේ අධිකරණයෙන් චෝදනා ලැබලා ඉන්න වික්ටිකාර අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මේ නඩුව පෞගේ 16 වෙනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳෙව්වා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටපු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහත්මයා අධිකරණය හමුවේ මේ කරුණ නීතිපතිවරයා වෙනුවෙන් සඳහන් කළේ. නම වෙනස් කරගෙන ඉන්නවා කියලා ජාත්‍යන්තර පොලිසිය වාර්තා කරලා තියෙනවා කියලා. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න ආරම්භ කරලා තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කරන්න අවශ්‍ය වෙනවද කියලා නීතිපතිවරයා සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කරපු බව සඳහන් කළා. එවැනි සංශෝධනයක් සිදු කරන්න අවශ්‍ය නැහැ කියලා සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබිලා තියෙනවා කියලා සඳහන් වුණා. මේට අදාළව මේ නඩුව ඇතුළේ සංශෝධනයක් කරන්න අවශ්‍ය නම් මේ පිළිබඳ ඉදිරියේදී කරුණු දක්වන්න අපේක්ෂා කරනවා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. වැඩිදුරටත් කරුණු දක්වපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ නඩුවේ 10 වන වික්ටිකරු විදිහට නම් කරලා ඉන්න අජහාන් කාර්තිය පුංචිහේවා කියන පුද්ගලයා මේ වන විට සිංගප්පූරුවේ වාසය කරනවා. ඔහුට අධිකරණයේ හමුවේ පෙනී ඉන්න කියලා නැවත සිතාසී නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරා. මේ සියලු කරුණු සලකා බලපු අධිකරණය එම විත්තිකරුට යලිත් සිතාසී නිකුත් කළා. මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව රායිමත් නොවැම්බර් 17 වෙනිදා කැඳවන්න කියලා නියම කරා අධිකරණයේදී.
මේලඟට අපි සාකච්ඡා කරමු මනෝජ් මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව තොරතුරු විමර්ශනයට පත් කළ තියෙන ජනාධිපති කොමිසම හරහා තොරතුරු හෙළිදරව්වමින් තියෙනවා ඒ සම්බන්ධව වන කාරණා. අපි පසුගිය සතියේ මේ පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පසුගිය සතියේදීත් අදහස් ප්‍රකාශ කළ තිබුණා. අපි ඒ සම්බන්ධව තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. මේ සතියේදීත් උන්වහන්සේ මේ කමිටුව හමුවේ තොරතුරු හෙළිදරව් කරමින් තවත් විශේෂිත කාරණා හෙළිදරව් කළා තිබුණා. ඒ පිළිබඳවත් ඒ වගේම අනිකුත් විශේෂිත පුද්ගලිනුත් මේ කමිටුව හමුවේ ප්‍රකාශ කළ තියෙන තොරතුරු හරහා හෙළිදරව් වන කාරණා මොනවද කියලාත් අපි මේ ළඟට සාකච්ඡා කරමු.
පාස්කු ප්‍රහාරය ගැන ස්වාබලන ජනාධිපති කොමිසම හමුවේ බුදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ පෞගිය 18 වෙනිදා 3 වෙනි දිනටත් සාක්ෂි ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ප්‍රහාරයට කලින් දවසේ ගල්කිස්සේ නිවාස සංකීර්ණයකදී රූගත කරපු වීඩියෝව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ගෙන් මේ කොමිසම විමසීමක් කළා. එහිදී උන්වහන්සේ සලහන් කළේ මේ බෝම්බකරුවන් මේ වීඩියෝවේ අවස්ථා කිහිපයකදී ඥානසාර යක්ෂයා කියලා සඳහන් කරලා තියෙනවා කියලා ඇයි එහෙම කරන්නේ කියලා කොමිසම විමසීමක් කළා. ඒදී උන්වහන්සේ සඳහන් කළේ වහක් අන්තවාදී කණ්ඩායම්වල ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් ගැන කතා කරන එක හරි විවේචනය කරන එක හරි තමන් වහන්සේලාට තහනම්. එහෙම කතා කරොතින් ඔවුන් යක්ෂයන් විදිහට හඳුන්වනවා කියලා තමයි ඥානසාර හිමියන් මේ සාක්ෂි ලබා දීමේදී සඳහන් කළේ. ඒත් එක්කම මේ සහරන් ඇතුළු පිරිස පුහුණු වෙලා තියෙන්නේ අන්තවාදී ඉගැන්වීම් මත නිසා. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් 60%ක් පමණක් මේ අන්තවාදී කණ්ඩායම් විනාශ කරලා තියෙනවා කියලා ඥානසාර හිමියන් සඳහන් කළා. උන්වහන්සේගෙන් කොමිසම වැඩිදුරටත් විමසුවා ඉස්සරහට තියෙන අවදානම් තත්ත්ව මොනවාද කියලා. ඒදීත් උන්වහන්සේ සඳහන් කළේ අන්තවාදී ඉගැන්වීම් අපේ රටේ තහනම් කරනකම් අන්තවාදී ක්‍රියාකාරකම් වල නැවතීමක් නැහැ. ඒ හින්දා ආරක්ෂකංශ මැදිහත් වෙලා මෙහි පාලනයක් සිදු කරන්න පුළුවන් කියන කාරණය ඥානසාර හිමියන් සඳහන් කළා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජි ජයසුන්දර ඔවුන් වගකීම් විරහිත ප්‍රකාශ පමණක් සිදු කරමින් හිටියා කියලා තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ මේ කොමිසම හමුවේ සඳහන් කළේ. ඒත් එක්කම තවත් කාරණා කිහිපයක් ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. කාතන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී පෞගිය 17 වෙනිදා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබුණා සහරාන් හෂීම් මියගියත් කාතන්කුඩි අන්තවාදී මතවාද ක්‍රියාකාරකම් තවමත් ප්‍රබලව පවතිනවා කියලා. ඔහු සඳහන් කළා කාත්තන්කුඩි ප්‍රදේශයේ සුෆි නොවන පල්ලි 45ක් 50ක් අතර ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් වහබ් දර්ශනය අදහන පල්ලි 10ක් 15ක් පමණ ප්‍රමාණයක් පිහිටුවා තියෙනවා කියලා ඔහු මේ කොමිසමේ සඳහන් කළා. මේ අදාළ වහබ් පල්ලිවල 15,000ක පමණ සමාජිකයන් ප්‍රමාණයක් සිටිනවා කියලා ඔහු කිව්වා. ඉන්දියානු මෞලවිවරු දේශන සඳහා කාත්තන්කුඩියට ඇවිල්ලා තියෙනවා. ඒ අතර තමිල්නාඩුවේ තවහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන ජෛනුල්ලාබ්දීන් මෞලවිවරයත් ඉඳලා තියෙනවා කියලා මේ කොමිසම හමුවේ ඔහු සඳහන් කරා. මේ සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කරා මේ මෞලවිවරයා වහබ්වාදය ගැන දේශනා පවත්වපු කාරණාවලදී සුෆි මුස්ලිම්වරුන්ගේ පාරම්පරික වන්දනා ක්‍රමවලටත් එරෙහිව කතා කරා කියලා මේ කොමිසම හමුවේ අනාවරණය වෙලා තිබුණා. ඒත් එක්කම මේ පාස්කුරිද එල්ලවෙච්චි ත්‍රස්තවාදී ප්‍රහාරය මෙහෙවපු සහරාන් හෂීම්, ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ ඉන්න නීතිඥ හිජාස් හිස්බුල්ලා, පුත්තලම ප්‍රදේශයේ මද්‍රාසා පාසල්වල ළමයින්ට විදුහල්පති ඉදිරියේම අවිපුහුණුව ලබා දුන්නා කියලා අනාවරණය වුණා. මේ සිසුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ප්‍රකාශවලින් තමයි මේ බව අනාවරණය වුණේ. මේ ප්‍රකාශය ඇතුළත් විශේෂ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කොටුව මහේස්සත් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. සඳහන් කරලා තිබුණා මෙහිදී මේ නීතිඥ හිජාස් මද්‍රාසා පාසල්වලට ඇවිල්ලා අනිත් ජාතීන් ආගමිකයින් කණ්ඩායම්, ඒ කියන්නේ ආගමික කණ්ඩායම් කෙරෙහි වෛරයක් ඇති වෙන ආකාරයේ දේශන පවත්වලා පුහුණු වීම සිදු කරලා යම් අවිපුහුණුවකුත් ලබා දුන්නාය කියන කාරණය මතු කරලා තිබුණා. එක ළමයෙක් කියලා තිබුණා හිස්බුල්ලා කියන ලෝයර් කෙනෙක් ඇවිල්ලා ලෙක්චර් එකක් තිබ්බා. එයා ප්‍රොජෙක්ටර් එකකින් අපිට ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධ කරන වීඩියෝ පෙන්නුවා. ඊශ්‍රායලේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලගෙන ඉන්නේ අපේ පල්ලි කියලා කිව්වා. ලංකාවේ කතෝලිකායට ගැහුවොත් තමයි ඒ කට්ටිය බය වෙන්නේ කියලා කිව්වා. මේ ආදී ආකාරයෙන් මේ පාසල් වලට ඇවිල්ලා ඔවුන් උගන්වපු දේවල් මේ ළමයින්ම සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු බදියුදීන් මොහමඩ් රියාජ්, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා, මෙවන විට රහස් පොලිසිය රඳවාගෙන ඉන්නවා. මොහු බෝම්බකරුවන් ප්‍රවාහනයට ආධාර අනුබල දුන්නා කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු කිව්වේ මේ මොහමඩ් රියාජ් පාස්කු ප්‍රහාරය සඳහා මූල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වෙලා තියෙනවා කියලා ඉතා ඉක්මනින් මේ විමර්ශන අවසන් කරන්න පුළුවන් කියලත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒත් එක්කම මේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කරන අරමුණින් තමන්ගේ සැමියව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා පවසලා බදියුදීන් මොහමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා. මේ පෙත්සම පසුගිය 18 වෙනිදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඬුල්ලක් හමුවේ කැඳෙව්වා. ඒ අනුව මේ පෙත්සම පිළිබඳ සලකා බැලීම ජූලි 6 වෙනිදා දක්වා කල් තියන්න අධිකරණය නියෝග කළා. පෙත්සම් කාර්ය කිව්වේ තමන්ගේ සැමියා පාස්කු ප්‍රහාරය එල්ල කරපු ත්‍රස්ත ප්‍රහාරයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියන කාරණයකින් මේ සම්බන්ධයෙන් පෙත්සම සලකා බැලීම ජූලි මාසේ 6 වෙනිදා දක්වා කල් තබලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවෙන ආයතක්‍රියා විමර්ශනය සඳහා යම් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි පසුගිය සතියේත් මේ සම්බන්ධව සාකච්ඡා කළා. හැබැයි මේ සතිය වෙනකොට තවත් විශේෂිත කාරණා හෙළිදරව් වෙමින් තියෙනවා. බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ලබා දීම, ඒ වගේම මේ සඳහා නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා. නීතිපතිවරයා පවා බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙලා යම් අදහස් දක්වීමක් සිදු කළා. මේත් එක්කම මේ කාර්යය පිළිබඳවත් තවදුරටත් ජනතා අවධානය යොමු වෙමින් තියෙනවා. මේ ගෙවිලගේ සතියේදී බන්ධනාගාර ආයතක්‍රියා සම්බන්ධව ඒ විමර්ශන කටයුතු කොහොමද සිද්ධ වුණේ? මොනවද අලුතෙන් වාර්තාවන තොරතුරු? ඒ ගැනත් අපි දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, මද්‍රව්‍ය ජාවාරම් එතෙකම කප්පම් ලබා ගැනීම මෙවැනි දේවල් විශාල වශයෙන් බන්ධනාගාර ඉඳලා සිද්ධ කරනවා කියලා අනාවරණය වෙමින් තිබුණා. දැන් අපි දැක්ක පෞගිය දවසක කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරේ මීගමු බන්ධනාගාර ඉඳලා ක්‍රියාත්මක වෙච්චි මත්පුරු ජාවාරමක තොරතුරු අනාවරණ කරලා තිබුණා. ඔහුව හෙරෝයින් ග්‍රෑම් 100ක් එතෙකම කේරළ ගංජා ග්‍රෑම් 400ක් එක්ක පෞගිය 20 වෙනිදා අත්අඩංගුවට අරගත්ත. දැන් ඔහුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දීලා තියෙනවා. ඒ හරහා මේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. බන්ධනාගාරයේ රඳවලා ඉන්න එක රැඳවියෙක්ගේ බිරිඳක් පවා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක එළිවූ කාරණාවක් ඒඳ දිගින් දිගටම මේ පිළිබඳව පියවර ගනිමින් ඉන්න බව පේන්න තියෙනවා. සියලු බන්ධනාගාර සෝදිසි කරලා සතියක් ඇතුළත තහනම් භාණ්ඩ තමන්ගේ භාරයට ගන්න කියලා බන්ධනාගාර මූලස්ථානයේ බන්ධනාගාර අධිකාරීවරුන්ට නියෝග කරලා තියෙනවා. ඒ අනුව රැඳවියන් රඳවල ඉන්න වාට්ටු එම බන්ධනාගාරවල සේවය කරන විනයගරුක නිලධාරීන් පමණක් යොදවලා සෝදිසි කිරීම කරන්න කියලා බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. රැඳවියන් පාවිච්චි කරන ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය, තහනම් භාණ්ඩ මේවා සොයලා සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන්න කියලා තමයි නියෝග ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ප්‍රධාන ජේලර්වරුන් කිහිප දෙනෙක් ඉදිරියේදී ස්ථානවාරු කරන්න නියමිත වෙලා තියෙනවා. දැන් පෞගිය සතියේ බන්ධනාගාර අධිකාරීවරුන් 23 දෙනෙක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරා. ඉතින් මෙවැනි තත්ත්වයන් තමයි තියෙන්නේ. අපි දැක්ක නීතිපතිවරයා පෞගිය දිනයක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ඍජු අධීක්ෂණය සහ ක්‍රියාත්මක වෙලා ඉන්නවා. මේන් බැලුවට පස්සේ බොහෝ දෙනෙක් බන්ධනාගාරය ඇතුළේ සිද්ධ වෙන ජාවාරම් වැඩ පවත්වන්න දැන් සක්‍රියව දායක වෙලා ඉන්න බව අපිට පේන්න තියෙනවා මේ වර්තමාන මැතිවරණ කොවිඩ් මේ සියලු සැපයන් ඇතුළේ.
හොඳයි, එහෙනම් අපි ස්තුතිය පළ කර සිටිනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් තත්ත්වෙත් වාර්තා කරන්නට මේ සතියේදී අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව බොහොම ස්තුතියි. ආයිබෝවන්, අපි ලබන සතියේ නැවත වතාවක් හමු වෙමු.
බොහොම ස්තුතියි දිලෘෂි. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.